पूजनीय वंदनीय प्रतिपूज्य लोक स्वामीन वहांसे सह धम्मकुशल स्वामीन वहांसेगे अवसराय සීල්ම දෙනාට තෙරුවන් සරණයි. එහෙමනම් අදත් අපි මේ රැස්ව සිටින්නේ සතිපතා කරන යෝගාවචරයන්ගේ කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්මදේශනා වැඩසටහනටයි. මුලින්ම ඉදී ඇත්තේ කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහන. එහෙමනම් කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ගෞරව පූර්වකව ආරාධනා කරමි. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස. එහෙමනම් අද ලිඛිත වාර්තාවලින් මම පටන් ගනිමි. පළවෙනි වාර්තාව එක වාර්තාවක් අද ලිඛිත වාර්තාවලට ඇවිල්ලා තියෙන දැනට මට අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. සක්මන નિરાයාස ඇවිදීමකි. පරියන්කයට වාඩි වී ස්පියාගත් විගස හුස්ම ගැන වැටහීමක් නොමැතිව හිස් අවකාශයකට සිත යොමු වේ. කයට සිත යොමු කළද කය පිළිබඳ සංඥා නොදෙනී නලියන අංශු රාශියක් අද්දකි. වරින් වර පැමිණෙන සිතුවිලිද පෙනී නොපෙනී යයි. මේ සියල්ල එකවර අද්දකි. ඉන්පසු මේ සියල්ල නොදෙනී ගොස් ඉතා සැහැල්ලු නින්දකට වැටෙන්නා සේවිය. හීන නොදකින සැහැල්ලු සුවදායි නින්දකි. හුස්ම වැටුණද නිසා නිින්ද නොගිය බව පැහැදිලිය. සමාවෙන්න ස්වාමීන් වහන්සේ, හුස්ම වැටුණද නැද්ද නිසා නිින්ද නොගිය බව පැහැදිලිය. ස්වාමීන් වහන්සේ මං හිතන්නේ හුස්ම වැටුණ නිසා නිින්ද නොගිය බව පැහැදිලිය. සාමාන්‍ය ජීවිතයේදී හාත්පස පැතිරුණු හිස් බවක් මද කටයුතු කරනු බව දැනේ. හිස් බවක් මැද කටයුතු කරන බව දැනේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස, භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. තෙරුවන් සරණයි.
ඔව්, භාවනාව ඇවිල්ලා තියෙනවා. දැන් ඔකට හුරු වෙන්න ඕන. ඔකට සූදානම් ශරීරයෙන් භාවනාවට ගියා නම් ඔක ඔයිට වෙඩි වෙනස් තාලයකට තමයි ලියවෙන්නේ. මෙතෙක් කල් ඉතින් හුරු වෙලා ගිහිල්ලා තියෙනවා. ඉස්සෙල්ලා හුරු නැහැ. දැන් හුරුවෙන් ගිහිල්ලා මේක තමයි භාවනාව කියන්නේ. මේක තමයි මම නැති වෙනවා කියන්නේ. මේක තමයි මේ අපි සූක්ෂම රූප නැත්නම් අරූප මට්ටමට යනවා කියලා. දැන් ඒක සූදානමට සූදානම් ශරීරයෙන් එහෙම නැත්නම් ඒ සම්මාදිට්ඨියෙන් භාවනා පටන් අරගන්න. එතකොට අපිට හොඳ වාතාවරණයක් තවත් ලබා ගන්න පුළුවන් වෙයි. අපි යනවා ඊගාවට.
සමනස ලිඛිත ප්‍රශ්න අපිට මරණ ලැබී තියෙන දෙපමණයි. අපි සභාවට තව ලබා දෙන්න පුළුවන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන ලෙසට. සමහරවිට ඔන්න තව එක report එකක් ලැබිලා තියෙනවා. මම මේ දැන් මම ඒකත් කියවන්නම්. ඇත්තටම දෙකක් ලැබිලා තියෙනවා දැන්. ගෞරවනීය ස්වාමීන් වහන්ස, දිගු කලක සිට ආනාපාන සති භාවනාව කරගෙන යනවා. පළමු හුස්ම දෙස සතියෙන් බලන වහාම හුස්ම නොදැනී යයි. ඉන්පසු වේදනා සිතුවිලි නැතිව හිස් බැල්මනේ සිටින විට ලෝකයේ සහ ස්වාමීන් වහන්සේ මම ඊගව ප්‍රශ්නේ කියවන්න සමා වෙන්න. මේක පොඩ්ඩක් මේ මට තේරුම් ගන්න ටිකක් වෙලා යනවා. මම ඊගව ප්‍රශ්නේ සෙට් එකට අවිලා තින්නේ කියලා මම ආපහු මේක කියවන්න සමනේ සමා වෙනු මැනවි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. සක්මනේ පරියංකේදී හා එදිනදා ජීවිතයේදී අත්දැකීම් වල එකම ස්වභාව ඉස්මතු වේ. එනම් විතක බොඳවන ඒවා හා අමිශ්‍රව බවක් හා ඒවා සතිමත් භාවයෙන් නොවෙන් කරන බවක්. එමෙන්ම වයින් වන යනේන ඒවා හා ඉබේ ගොස් ඉබේ එයි. විතක බොඳවන කිසිවක් අදාළ නැති බවකි. බොඳවන ඒවායේ ආරම්භම හා අග බොහෝ විට අපැහැදිලි බොඳ බවක් හා ඒවායේ මැද ප්‍රකටය. අවසිනම් බලා සිටීමෙන් අවධානය සියුම්ව ඒවායේ ආරම්භම හා අවසානයේද දැකිය හැකිමුත් එයද වෙහිසක් නිසා ඉබේ අත්හැරි. වරින් වර අත්දැකීම් වචන කළ නොහැකි බවට යයි. එය වැඩි බවකි. වාර්තා ලිවීමට නොපෙළඹෙන ගතියක් අද්දකි. උපදෙස් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ.
ඔය ලියලා තියෙන විදිහ ස්වභාව වැටෙන්න පටන් ගත්තා නම් ඉතින් අපිට භාවනාවෙන් යන තියෙන එච්චරයි. අන්නේ ස්වභාවයට සූදානම් වෙලා ස්වභාවයට ලෑස්ති වෙලා සූදානම් ශරීරයෙන් ඉන්නේ. එතකොට භාවනා කරනවා කියලා වෙලාවක් නැහැ. කොයි වෙලාවෙත් තියෙන ස්වභාවය තමයි. මේ ස්වභාවය නැති වෙන්නේ මම ආපුවම විතරයි. නැත්නම් ඇරගන්ස් කියලා කියනවා ඒකට. නැත්නම් මේ මාන්නකරකම ආපුවම ස්වභාවයට කැමති නැහැ අපි. ස්වභාවය ආව නම් ඉතින් ඒක තමයි අපි මාරුවෙන් ගොඩ වෙන්නේ. ඔරුවකට ගොඩ වුණා. ඊට පස්සේ ඔරුව යනවා. ඒසයි ස්වභාවයට සූදානම් බ ලෑස්ති මනසින් භාවනා කරන්න. එතකොට ওই වාර්තාව වල ඉස්සලා කෙනාට කිව්වා වගේ වාර්තාවේ රචනා ශිල්පේ වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒක අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා භාවනාවට පෙළඹෙنده ඒ ස්වභාව දක්ෂණ දක්නා ස්වරූපෙන් පිටින් යාට භාවනායි බේ සිද්ධ වෙයි. අපි යනවා ඊගාව වාර්තාවට.
පෙරවත්සනා ස්වාමීන් වහන්සේ, ගෞරවනීය ස්වාමීන් වහන්සේ, දීඝ කාලක සිට ආනාපාන සති භාවනාව කරගෙන යනවා. පළමු හුස්ම දෙස සතියෙන් බලන වහාම හුස්ම නොදැනී යයි. ඉන්පසු වේදනා සිටිවිලි නැතිව හිස් බැල්මෙන් සිටින විට ආලෝක සහ අඳුරු ධාරා මාරුවෙන් මාරුවට කැරකෙමින් පැමිණේ. මේ මුල් අවස්ථාවේ සතියෙන් සහ අවදියෙන් සිටිය යුතු බව දම් දෙසුම් වල අසා ඇත. සමහරු මේ අවස්ථාවේ සතියෙන් සහ අවදියෙන් සිටිය යුතු බව දම් දෙසුම් වල අසා ඇත. මුලදී ටික වේලාවක් එසේ අවදියෙන් සිටීමට පුළුවන් වුණා නමුත් දැන් මාස ගණනක සිට දිනපතා සතිය පාලනයකින් තොරව ගිලිහී යයි. දිනපතාව මේ අවස්ථාවේ සතියෙන් අවදියෙන් බලා සිටින්නට අදිෂ්ඨාන කළත් මොහොතකින් සතියද ගිලිහී යයි. සතියද ගිලිහී ගොස් ඇති බව වැටහෙන්නේ පැය එකමාරක් පමණ පසුව නැවත සිහිය අවුත් ඇස් අරින විටය. එවිට ඇස්වලට එළිය තදට දැනී පියවි තත්ත්වයට පත්වේ. ඔබ වහන්සේගේ අවවාද ලැබේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. සාදු සාදු සාදු.
ඒ වෙලාවෙත් අවදියෙන් තමයි ඉන්නේ. ඒ අවදියෙන් ඉන්න බවට ධෛර්යය කරගෙන යනවා. මට අවදිය නැති වුණා, පැයකමාර සතිය නැති වුණා, ඊට පස්සේ තමයි ඇස්සරුණේ අනම්මනම් කියලා ඔක බිම වට්ටන්න එපා. ඔය වෙලාවේ අවදියක් තියෙනවා. අන්නේ අවදියට අවදි වෙන්නයි තියෙන්නේ. අවදිය නැති වෙලා නැහැ. ඒ නිසා අදිෂ්ඨාන කරගෙන යන්න ඒ වෙලාවෙත් පැවැත්මක් තියෙනවා. ඒවිතාවෙත් යට වැල්ල යට ගඟ ගලනවා. ඒකත් අවදියක් කියලා හිතාගෙන යන්න එක වැරදිලා පැරදිලා කියලා හිතාගත්තොත් එහෙම ඒකට අපි කෝල වෙනවා. මේක අවදියක් කියලා හිතලා සිප වැළඳ ගන්න. ඒක ආලිංගනය කරන්න, බදා ගන්න. ආන් එදාට අපිට අපේ ජීවිතේ නොදැක්ක පැත්තක් බුදුහාමුදුරුවෝ අපිට පෙන්වන්න හදන පැත්ත දකින්න පුළුවන් වෙයි. කරුණා කරලා මේක අවදියක් මිසක් අනවදියක් කියලා හිතට වද්දා ගන්න එපා. එවැනි මේ අන්ධකාරයේ හරහා බලාකුලක හේවණල්ලක් හරහා තමයි රජනේ ලියවිලා තියෙන්නේ. මේක අවදියක් කියලා හිතාන ඉදිරියට යන්න බලන්න කියලා කියනවා.
එහමයි ස්වාමී. ලිඛිත ප්‍රශ්න නම් ප්‍රමණය අපිට ලැබිලා තියෙන්නේ. නැවත වතාවක් මම ආරාධනා කරනවා කාට හරි ප්‍රශ්න තියෙනවා නම් අත උස්සලා ලොකු ස්වාමීන් වහන්සේට කෙලින්ම වර්තාව ලබා දෙන්න මෙන්න. එහෙම නැත්නම් අපි සම්ප්‍රදාන වර්තාව අදට අවසන් කිරීමට අවශ්‍යයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි භන්තේ
පත්වෙත්තා
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහන්දා තබ්බං
අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ භන්තේ
අමාමි අමිතබ්බං.
සාදු ඕකාස කමාමි බන්තේ ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුපත් වේවා.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
අභිවාදන සීලිස නිස්චාවත්තා පචායිනෝ සතරෝ ධම්මා වද්දන්ති ආයු අන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතිය සමිජ්ජතු.
සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං.
සාදු. එනාපි කුසල ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. එමනම් අවසරයි ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන්. එමනම් අපේ දෙවනි භාගය ධම්ම දේශනා වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ගෞරවපූර්වකව ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සමාහිතෝ සම්පජානෝ සතෝ බුද්ධස්ස ශාවකෝ වේදනාච පජානාති වේදනානංච සම්භවං යත චේතා නිරුජ්ජಂತಿ මග්ගංච කයගාමිනින් වේදනානං කයා බිකු නිච්ඡාතෝ පරිනිබ්බුතෝති.
සාදු සාදු සාදු.
පින්නත් සාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද දවසෙත් අපිට මේ ලැබිච්ච වෙලාව ප්‍රයෝජනෙට අරගෙන මේ දවසට ඉදිරිපත් වුණු ඒ ධර්ම කොටස, ඒ දේශනාව පිළිබඳ යම් කිසි පැහැදිලි කර ගැනීමක් කරගන්න අපි උත්සාහයක් ගමු. ඉතින් ඒ සඳහා අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන්නේ මොකද්ද කියලා ගත්තොත්, අන්න බුදුරජාණන් වහන්සේ වේදනාව සම්බන්ධ යම් කිසි ප්‍රකාශයක් සිද්ධ කරනවා. මේ විදිහට මහණෙනි කියලා ආමන්ත්‍රණය කළා. මේ වේදනාව නම් ආකාර තුනක් තියෙනවා. සැප වේදනාව, දුක් වේදනාව, අදුක්කම සුඛ වේදනාව කියලා මෙන්න මේ විදිහට වේදනාව කොටස් තුනකට බෙදලා වෙන් කරලා පෙන්නලා, ඊළඟට මේ කියපු දේ සම්බන්ධයෙන් යම් කිසි ප්‍රකාශයක් නැත්නම් ගාථාවක් ඉදිරිපත් කරනවා. බොහොම කෙටි සූත්‍ර දේශනාවක්. අර වේදනා කොටස් තුනක් විදිහට අඳුන්වලා දුන්නා. එතනින් අනිත් පැත්තට ගාථාවක් විදිහට මේකේ විස්තර තොරතුරු තමයි ඉදිරිපත් කරන්නේ. මොකද කියනවා, සමාහිතෝ සම්පජානෝ සතෝ බුද්ධස්ස ශාවකෝ වේදනාච පජානාති වේදනානංච සම්භවං. සමාහිතෝ සම්පජානෝ, මේ විදිහට එකඟ සිත් ඇති, සමාහිත, සම්පජානෝ ප්‍රඥාව ඇති, සතෝ බුද්ධස්ස ශාවකෝ සතිමත් බුදුන්ගේ ශ්‍රාවකයා. මේ ශ්‍රාවකතෙම අන්න මොකද්ද, වේදනාච පජානාති වේදනානංච සම්භවං. මේ විදිහට වේදනාව මෙතෙකයි දැනගන්නවා, වේදනාවේ ඉපදීම මෙතෙකයි දැනගන්නවා. වේදනාච පජානාති වේදනානංච සම්භවං, මේ වේදනාව මෙතෙකයි කියලා දැනගන්නවා. ඊළඟට මේ වේදනාවේ ඉපදීම මෙලෙසයි කියලා දැනගන්නවා. යත තේච යත් චේතා නිරුජ්ජಂತಿ මග්ගංච කයගාමිනින් වේදනානංච කයා බික්ඛු නිච්ඡාතෝ පරිනිබ්බුතෝති. අන්න යම් තැනක මේ වේදනාව නිරුද්ධ වෙනවද, මග්ගංච කයගාමිනි වේදනාශය ගාමි වූ ඒ මාර්ගය දැනගෙන වේදනානං කයා බික්ඛු නිච්ඡාතෝ පරිනිබ්බුතෝති, වේදනාව ෂය කරන ලද මේ භික්ෂුව නිච්ඡාතෝ, මේ විදියට අපේක්ෂා රහිත වූයේ පිරිනිවෙනවා, එහෙම නැත්නම් නිවෙනවා කියලා කිව්ව හැකි. එන්න මේ විදියට තමයි බුදුරජාණන් වහන්සේ මේ අද දවසේ ඉදිරිපත් වෙච්ච කොටසට අදාළව යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න. එතකොට මේ වේදනා කොටස් තුන අඳුනලා දුන්නා. ඒ අඳුනලා දිලිවර වෙලා එතනින් එහාට මේ වේදනාව සම්බන්ධව, මේ කරන ප්‍රතිපදාව සම්බන්ධව, නිවන සම්බන්ධව යම් කිසි විදිහක පැහැදිලි කිරීමක් සිද්ධ කරනවා. එතකොට අපි හිතුවොත් මුලින්ම දැන් මෙතන මේ සමාහිතෝ සම්පජානෝ සතෝ බුද්ධස්ස ශාවකෝ, ඔය විදිහට තමයි සඳහන් වෙන්නේ. මේ ශ්‍රාවක තෙම මොන විදිහද මේ එකඟ සිත ඇති, ප්‍රඥාව ඇති, සතිමත් මේ බුදුන්ගේ ශ්‍රාවකයා. එතකොට ඔය පටන් ගන්න තැනම කියලා තියෙන වචන ටික ගත්තොත් මේ භාවනාවක් පුහුණුවක් නොඅඩපු කෙනෙක් ගැන, භාවනාවක් පුහුණුවක් නොදන්නා කෙනෙක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. එහෙම කෙනෙක් මේකී ගුණාංගවලින් යුක්ත නෑ. ඒක නිසා සාමාන්‍ය ලෝක සම්මතයට අනුව එහෙම නැත්නම් ලෝක සත්වයා මේ වේදනා කතන්දරේට ඒ අධ්‍යයනයකට බැහැලවත් නැහැ. මොකද ඒගොල්ලෝ මේ විදිහේ භාවනාවක් මේ විදිහේ ගුණාංග ඒගොල්ලෝ ළඟ නැති නිසා. එතකොට එහෙම තමයි අපි කවුරු කවුරුත් ඉන්දියේ යම්කිසි දවසක අපිට මේ පණිවිඩය ලැබිලා මේ විදිහේ පුහුණුවකට වැසගත්තද අන්න එතකොට තමයි මේ කී විදිහට පරීක්ෂණයක් සඳහා අපි එළඹුණේ. එහෙම නැත්නම් අන්න සාමාන්‍ය ලෝක සම්මත විදිහට අර හුරු පුරුදු විදිහට අර වේදනාවන් හඹාගෙන යමින් ඒවා විඳින්න උත්සාහ කරමින් ඒවට හසු වෙමින් තමයි අපි කල්ගත කෙරුවේ. ඒකත් මේ වේදනා ජාති තුනක් ඉදිරිපත් වුණානේ. ඒ තුනම පිළිබඳත් අදාළ නැහැ සාමාන්‍යයෙන් ඔය කන බොන ජොලි කරන කෙනෙක්ට ඒ වේදනා ජාති තුනක් අදාළත් නැහැ. සාමාන්‍ය සැප වේදනාවත් දුක් වේදනාවත් අතර තමයි ඒ තැනැත්තාගේ ගමන තියෙන්නේ. සැප වේදනාව හඹාගෙන යන්නත් දුක් වේදනාවෙන් දුරස් වෙන්නත් දරන උත්සාහයක්. සමයි. එතකොට අර නිකම් ප්ලේන් pain pleasure principle කියන් pain pleasure principle විදිහට තමයි වැඩ කටයුතු. මොකද්ද මේ දුක නැති කරන්නත් අවම කරන්නත් උත්සාහ ගනිද්දී සැප ඇති කරන්නත් උපරිම කරන්නත් උත්සාහ ගන්නවා. ඔය උත්සාහය තමයි ගොඩ දෙනෙක් අර විදිහට ප්‍රතිපදාවකට බැසගත්තේ නැති කෙනෙක් කල් ගෙවන්නේ. එතකොට අපි ඒ වගේ කෙනෙක් දිහා බැලුවොත් එයාට හිතෙනවා අපි තමයි මේ සතුටු වෙලාවට කියලා. අන්න මොකද වෙන්නේ සතුටු වෙලාවට මේ සතුටු තැනත්තට හිතෙනවා මේ සතුට වැඩිකල් තියෙන්නේ නැහැ කියලා. මේ ඇතිපමණ සතුටින් ඉන්න බෑ වගේ ඇතිපමණ සතුටින් ඉන්න කල් මදි වගේ අදහසක් මේ තැනත්තට තියෙනවා. මොකද අර සතුටටපත් තැනත්තා තේ හිතෙනවා නිකන් මේ සතුට පවතින වෙලාව අඩුයි වගේ කියලා. පමණට නිකන් හිතූ පමණට සතුට පවතින්නේ නෑ වගේ අදහසක් මේ සතුටට පත් තැනැත්තාට තියෙනවා. ඊළඟට දුකට පත් තැනැත්තාට තියෙන මොකද්ද? මේ දුක කවදාවත් අහවර නොවෙනව තරම් මේ සදාකල් පවතින දුකක් වගේ හැඟීමක් එයාට දැනෙනවා. ඔන්න ඔය දෙක අතර ඝට්ටනයක් තමයි සාමාන්‍යයෙන් මේ පුද්ගලයාගේ ගමන. සතුටට පත් තැනැත්තාට හිතෙනවා මේ සතුට වැඩි වෙලාවක් රඳන්නේ නැහැ කියලා. දුකටපත් තැනැත්තාට හිතෙනවා මේ දුක අහවර වෙන්නේ නැහැ, ඉවර වෙන්නේ නැහැ, දිගටම පවතිනවා කියලා. ඔන්න ඔය විදිහේ හුවමාරුවක මේ තැනැත්තා කල් ගෙවනවා. නැවත නැවත සතුටටපත් වෙන උත්සාහ ගන්නවා. සතුට අර විදිහට පවත්ත ගන්න උත්සාහ ගන්නවා. දුකෙන් මිදෙන්න උත්සාහ ගන්නවා. මේ ඇතිවෙච්ච දුක ඉක්මනට අතුරුදහන් කරගන්න උත්සාහ ගන්නවා. නමුත් නිකන් අර කාලය මේ තැනැත්තාට කරන සරදමක් වගේ මේ සතුටු අවස්ථාවලදී සතුට වැඩි වෙලාවක් නොපවතින ගතියකුත් දුක් අවස්ථාවලදී මේ දුක සදාකල් පවතින ගතියකුත් මේ තැනැත්තාට නැවත නැවත දැනෙනවා. ඉතින් අපි හිතමු එහෙම කෙනෙක් අනේ යම්කිසි දවසක මේ දුක සතුට අතර මේ හුවමාරුවෙන් අනෙක් වූ පරීක්ෂණයක් සඳහා මේ තැනැත්තා සූදානම් වුණොත් අන්න මොකද වෙන්නේ? ඒ තැනැත්තට මේ භාවනාවක් පිළිබඳ අදහසක් මේ විදිහට සිහිය පීට ගැනීමක් හිත සමාහිත කරනවා, හුස්මට හිත එකඟ කරනවා, පියවරවලට හිත එකඟ කරනවා, මේ කයට හිත එකඟ කරනවා කියන අන්නේ විදිහේ ප්‍රතිපදාවක් මේ තැනැත්තාට ගැළපිලා එනවා. ඒ ප්‍රතිපදාවට ගැළපිලා එනවා. ඉතින් එහෙම ප්‍රතිපදාවක් ගැළපිලා එනකොට අර අපි කිව්වොත් සතුට දුක අතර හුවමාරුවක ඉඳපු මේ පුද්ගලයා ඔන්න අර තෙවෙනි කී වේදනාව පිළිබඳත් යම්කිසි දැනුවත් භාවයක් ඇති කරගන්න පටන් ගන්නවා. මොකද්ද මේ නොදුක් නොසුව වේදනාව? අදුක්කම සුඛ කියලා කියනවා. අදුක්කම සුඛ වේදනාව පිළිබඳත් යම්කිසි හැඟීමක් ඇති කරගන්නවා. මෙච්චර කල් ඒක දැක්කේ නෑ. නොදැනීම තමයි මේක පිටිපස්සේ තියුනේ. මෙහෙම දෙයක් තියෙනවා කියලා දන්නෙත් නෑ. බැරි වෙලාවත් නිකන් හොම්බටම ඇවිල්ලා වැදුනත් මොකද කියන්නේ? ආපෝ මහ කම්මැලි, මම එපා කරපු වෙලාවක් මට මේ වෙන මොකක් හරි ටීවී එකක්වත් බලන්න තිබුණා කියලා හිතෙනවා මේ වේදනාව ආපු වෙලාවට. ඒතර මේ නොදුක් නොසුව වේදනාව, දුක්ඛම සුඛ වේදනාව පිටිපස්සේ තියුනේ නොදැනීමක්. නමුත් ඔන්නේ නොදැනීම වෙනුවට මේ සිහිය පිටවත් ගත් තැනැත්තා හුස්මට සිහිය ගේනවා කියන්නෙම නන්න දුක්ඛම සුඛ වේදනාවක්. එතන තියෙන්නේ එහෙම අපිව කුප්පන, අපිව අවුස්සන දැනීමක් නෙමෙයි. ඒ වෙනුවට උපේක්ෂා සහගත දැනීමක් තමයි එතන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කමඨහනක් විදියට දෙන ඔය හුස්ම පතුල, එහෙම නැත්නම් මේ ඇඟ පැහැදිලිවම මේ සැප දුක් වේදනා වලින් දුරස් වෙච්ච මේ නියුට්‍රල් ෆීලින් එකකට තමයි අවධානය ගන්න. ඒ නියුට්‍රල් ෆීලින් එකක් ගැන අවධානයක් මෙච්චර කාලෙ අපිට තියුනේ නැහැ. ඒක අපි මහ කම්මැලි දෙයක් විදිහට හිතුවා. නමුත් ඔන්න භාවනාවක් පුහුණුවක් වඩන මේ තැනැත්තා මොකද කරන්නේ? මේ බුදුන්ගේ අවධානය, බුදුන්ගේ අවවාදයට අනුව මේ හිත එකඟ කරනවා හුස්මට. මේ සිහිය පිහිටවනවා හුස්මට. අන්න මොකද උනේ? ප්‍රතිපදාවක් මේ තැනැත්තාට මතුවෙලා එනවා. ඉතින් වැඩේ කියන්නේ මෙහෙම පුරුදු කරනකොට මේක මහා කම්මැලි, මහා යපා කරපු දෙයක් විදිහට තමයි, ස්වභාවයක් විදිහට තමයි මේ පුද්ගලයාට දැනෙන්නේ. භාවනා කරන්න ආපු ගමන් ගොඩදෙනෙට තියෙන එක තමයි මහා එපා කරපු කම්මැලිකමක්, මහා ආත්පස පැතුරුණු මූසලකමක් වගේ එකක් මතුවෙලා එනවා. ඉතින් මොකක් හරි ක්‍රමවේදයක් හොයනවා මේකෙන් අත්මි දෙන්න පුළුවන්ද? මේ වටපිටාවේ ගහකොළ සත්තු පිළිබඳවවත් පරීක්ෂාවක් කරන්න පුළුවන්. මේ ස්වභාව ධර්මයේ අධ්‍යයනය කරන්නවත් පුළුවන්ද කියලා ওই විදියට අර ආපු නදුක් නොසුව වේදනාව, එහෙම නැත්නම් නියුට්‍රල් ෆීලින් එක, මහා කම්මැලි කමක්, මූසල කමක් දක්වනකොට මේ තැනත්තා ක්‍රමවේදයක් හොයනවා මේකෙන් පලා යන්න. ඉතින් අනේ ග්‍රහයෝගයක් ගැලපිලා ආවොත් කොහේ හරි යන බල්ලෙක් හරි ඇවිල්ලා මේ පුද්ගලයාගේ සක්මනේ පිටිපස්සෙන් වැටෙනවා. අනේ ඉතින් සක්මනේ පිටිපස්සෙන් බල්ලෙක් එනකොට පොඩ්ඩක් ඉතින් හුරතල් නොකරත් බෑනේ. ඔන්න ඉතින් පොඩ්ඩක් හුරතල් කරනවා. අර සතත් ඉතින් හොඳට වලි ගෙවනාගෙන ඔන්න සෙල්ලමට එකතු වෙනවා. ඉතින් ටිකක් වෙලා සෙල්ලම් කර කර ඉඳලා ඊට පස්සේ බට්ටිකකුත් ගිහිල්ලා කන්න දෙන්න, මොනවා හරි කන්නවත් දෙන්න ඕනේ කියලා ඔන්න බත් හරි මොනවා හරි කන්න දෙන්නත් අරගෙන යනවා. අන්තිමට ඉතින් භාවනා කරන්න ඇවිල්ලා දවස් තුනක් බල්ලෙක් හුරතල් කර කර ඉඳලා ගෙදර යනවා. ඕක තමයි කරන්නේ. ඕක තමයි කරන්නේ. අර ආපු වැඩේ අමතක වෙනවා. ඉතින් ඕවා තමයි ඔය වෘත්ත කියන්නේ ඔයාලට තමයි. බල්ලෙක් හුරතල් කරනවා නම් ඉතින් ඔය ගෙදර ඉඳලත් කරගන්න තිබුණානේ. භාවනා මධ්‍යස්ථානයකට එන්න ඕනේ ඒකට. දැන් ඔය බටහිර රටවල් වල එහෙම තියෙන්නේ බල්ලා තමයි මුළු ජීවිතේම. අනේ අම්මත් නැහැ තාත්තත් නැහැ අපාර්ට්මන්ට් එකේ තනියෙන්. ඉතින් මොකද කරන්නේ? බලු පැටියෙක් අරන් දෙනවා. ඉතින් ඌ තමයි ජීවිතේ. දෙන්නා එකට බල්ලයි කොල්ලයි දෙන්නම එකට තමයි වැඩ කටයුතු කරන්නේ. එකට කන්නේ බොන්නේ, එකට සෙල්ලම් කරන්නේ, එකට නිින්දට යන්නේ, එක ඇඳේ බුදියන්නේ. ඉතින් ඕක තමයි වැඩේ. ඉතින් අර වෘත කියන්නේ ඔයාලට තමයි. අර ඊට නිකන් ඒ දවස්වලත් තිබුණානේ ඔයාගේ බලු වෘත. ඈ බල්ලෙක් විදියට කටයුතු කරනවා. බල්ලෙක් විදියටම හැසිරෙනවා. බල්ලා ගැන හිතමින්ම කල් ගෙවනවා. ඈ අනේ ඉතින් බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා අහනවා, මම මේ විදියට බලු වෘතයක් රකින්න කෙනෙක්. මම මේ විදියට තමයි කටයුතු කරන්නේ. බොහොම මහන්සි වෙනවා මම. බොහොම දුකක් ගන්නවා මම මේ ප්‍රතිපදාව සඳහා. මොකද අපේ පුරාණ ආචාර්යවරු කියලා තියෙනවා, මෙහෙම රුතයක් රැක්කොත්, මේ විදිය පුහුණුවක් සිද්ධ කරොත් ඔබට යම්කිසි විදියක හිත තුළ සතුටක්, විවේකයක් සහිත ස්වභාවයක් ලං කරගන්න පුළුවන්. ඒක තමයි අපේ ආචාර්යවරු අහලා තියෙන එක. ඒක නිසා මම මේ විදි දුෂ්කර වතක් පුරනවා. මේ කරන වැඩේ ආනිසංස කොහොමද, මගේ පරලව ගතිය කොහොමද කියලා අහනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙන්නේ නැහැ. ওই ප්‍රශ්නේ තියේවා. ඕක මගෙන් අහන්න එපා කියලා නිකන් අමුතු විදිහේ පිළිතුරක් තමයි දෙන්නේ. දෙවනි පාරත් අර විස්තරේ කියලා අපව අහනවා. දෙවනි පාරත් කියන ওই ප්‍රශ්නේ තියේවා. ඕක මගෙන් අහන්න එපා. තුන්වෙනි පාරත් අහන බෑනේ, ඉතින් බේරෙන්න බෑනේ, අහන්න බකුවට අහන්න තු ඉන්නේ නෑනේ, කටවාගෙන ඉන්නත් බෑනේ. ඉතින් එහෙනම් ඔන්න එහෙනම් මං උත්තර දෙනවා කියලා මොකද කියන්නේ, ඔබ ওই දියේ බලු හිතක් වඩනවා, බලු සංකල්ප වඩනවා, බලු ප්‍රතිපදාවක් වඩනවා. ඉතින් ඕක හරි ගියාම අනිවාර්යෙන් මොකද වෙන්නේ, බල්ලන් අතර උප්පත්තිය ලබන්න පුළුවන්. මේ බලු හිතක් වඩලා, බලු සංකල්ප දියුණු කළා, අර විදියට බලු ප්‍රතිපදාවක් වඩලා, ඉතින් බල්ලන් අතර උප්පත්තියක් කරගෙන වෙන කොමද්ද ලැබෙන්නේ කියලා ප්‍රකාශ කරනවා. බැරි වෙලාවත් වැරදුනොත් නිරයට යන්න පුළුවනි. හරි ගියොත් බල්ලන් අතර උප්පත්ති ලැබනවා, වැරදුනොත් නිරයි. ඔක තමයි දෙන පිළිතුර. අනේ ඉතින් ආඳා වැටෙනවා, ඉතින් ඒ උනාට බලන්නකෝ වෙච්ච දෙයක් කියලා. ඉතින් අනවගනේ බෑනේ, ඉතින් කරන්න බෑනේ. මං කිව්වනේ අහන්න එපයි කියලා, දැන් ඉතින් අඬනවා වන්න බලන්න කියලා. නෑ නෑ, ඔබ වහන්සේ මේ කියපු කරන්නේ මේ අඬන්නේ, මම මේ මෙච්චර කාලයක් කරපු මේ මෝඩ කමිටි කියලා ප්‍රකාශ කරනවා. අද කාලේ බලු වෘත රකින්න කට්ටියටත් ඉතින් බලු සංකල්ප දියුණු කරනවා, බලු හිතක් වැඩනවා, අර විදියට ඒ විදිය ප්‍රතිපදාවක වැටිලා ඉන්නවා. ඉතින් දවසක බලන්න අතර තමයි උපත්ති ලබන්න වෙන්නේ. අර ආරණ්‍ය එකට ඇවිල්ලා දවස් තුනක් බල්ලෙක් හුරතල් කර කර ඉඳලා ගෙදර ගියා වගේ. මොකද ඒකට හේතුව මෙන්න මේ නොදුක් නොසුව වේදනාව කියන එක ආපුහම මහා එපා කරපු කම්මැලිකමක්, මුස්පේන්තු ගතියක් වගේ දෙයක් මතුවෙලා එනවා. ඒක දරන්න බෑ ගොඩ දෙනෙට, ඒක පුරුදු නෑ ගොඩ දෙනෙට. ඒ විදිහේ ස්වභාවයක් අඳුනගෙන නෑ අපි. අන්න මොකද වෙන්නේ, නැවත නැවත මොනවා හරි මේකෙන් වෙන් වෙන්න පුළුවන්, මේක අමතක කරන්න පුළුවන් ක්‍රමවේදයක් පුහුණුවක් තියනවාද කියන උත්සාහය තමයි මේ තැනැත්තා යෙදිලා ඉන්නේ. නමුත් මේ භාවනානුයෝගී තැනැත්තෙට ලැබිය යුතු උපදෙස තමයි මෙච්චර කාලයක් ඔය සැප දුක අතර හුවමාරුවක තමයි ඉන්දී. ඒ සැප දුක අතර හුවමාරුව අපිව නිවන දිහාවට අරගෙන යන හුවමාරුවක් නෙමෙයි. දැන් ඔන්න මේ නිවන දිහාවට බැස ගන්න පුළුවන් මේ තුන්වැනි වේදනා ස්වභාවය. අන්න එතෙන්ට හිත අරගන්නවා. ඒක තමයි අර සම්මාහිතෝ සම්පජානෝ සතෝ බුද්දස්ස ශාවකෝ කියලා ඔය ප්‍රකාශ වෙන්නේ අන්නේ පුහුණුව කරන තැනැත්තා පිළිබඳ. අන්න ඒ පුහුණුව තුළින් අර නොදුක් නොසුව වේදනාවට හිත ගැනීම තුළින් තමයි අන්න ටික ටික මේ ප්‍රතිපදාව වර්ධනය කරගන්න පුළුවන්. ඒ හිත ගැනීම තුළින් තමයි මේ කී විදිහට මෙන්න මේ වේදනාවේ යථා ස්වභාවය දැනගන්න පුළුවන්. ඒක තමයි රෙෆරන්ස් එක. හැබැයි ඒකත් වේදනාවක්. මේ නොදුක් නොසුව වේදනාව කියන්නේ නිකන් හැටියට රෙෆරන්ස් පොයින්ට් එකක් වගේ. අර සැප දුක අතර හුවමාරුව ඒ අධ්‍යයනය සඳහා රෙෆරන්ස් පොයින්ට් එකක් වගේ. හැබැයි ඒකත් වේදනාවක්ම තමයි. ඉතින් ඔන්න ඔය විදිහට මේ නොදුක් නොසුව වේදනාවට හිත ගත්ත තැනැත්තා අර විදිහට සමාහිත සම්පජානෝ සතෝ බුද්දස්ස ශාවකෝ මේ පුහුණුවේ දෙන තැනැත්තා, අන්න මොකද වෙන්නේ, මේ වේදනාච්ච පජානාති වේදනානංච සම්භවං. ඔන්න දැන් තමයි යා මේ ආර්ය පරීක්ෂණයට බැසගන්නේ. මේ වේදනාව මෙතෙකයි දැනගන්නවා. ඒ දැනගැනීමේ ක්‍රියාවලිය තමයි ඔය පුහුණුවක් කියන්නේ. ඒ දැනගැනීමේ ක්‍රියාවලිය තමයි ඔය නිතිපතා භාවනාවක ස්වභාවයෙන් යෙදිලෙන්නේ එක තමයි. ඒ වේදනාව පිළිබඳ අධ්‍යයනය තමයි ওই විදියට අන්න සක්මන් පරියංක විදියට දවසට පැය පැයවත් සිද්ධ කරන්න පුහුණු කරන්න. අන්න මොකද උනේ, මේ වේදනාව දැන ගැනීම, වේදනාව මෙතෙකයි දැන ගැනීම, වේදනාච පජානාති වේදනානංච සම්භවං. ඊළඟට කියන වේදනාවේ ඉපදීම, අන්න මෙතක වේදනාව මෙතකයි, වේදනාවේ ඇතිවීම මෙතකයි කිය කිය මෙන්න මේ විදිහට මේ තැනැත්තා මේ අධ්‍යයනයේ යෙදෙනවා. අධ්‍යයනයේ යෙදෙනවා. ඒ අධ්‍යයනය තමයි ඔය සක්මනක පරියන්කෙදිලා ඉන්නකොට අපිට දැනෙනවා මේකේ විවිධ ආකාර පැතිකඩ පෙන්නුම් කරනවා. විවිධ විදිහට මේ වේදනාව මතුවෙලා එනවා. විවිධ හැඩතල වලින් මේ වේදනාව මතුවෙලා එනවා. ওই විදිහට නැවත නැවත මේ අධ්‍යයනයේ යෙදෙනවා. ඒ වගේම තමයි අර නොදුක් නොසුව වේදනාව වගේම වේලාවකට මේ පරියංකය සක්මන සැප වේදනාව පැත්තට ගමන් කරනවා. තව වෙලාවකට මේ පරයන්කේ සක්මන දුක් වේදනාව පැත්තට ගමන් කරනවා. ඔය විදිහට නැවත නැවත හුවමාරුවක් තියෙනවා. ඒතර ගොඩ දෙනෙක් කල්පනා කරනවා මේ දුක් වේදනාව නැතුව මේ පුහුණුවක් ප්‍රතිපදාවක් කරගන්න පුළුවන්ද කියලා. මම කියන්නේ සුඛාපටිපදා කිප්පා විඤ්ඤා තමයි ගොඩ දෙනෙක් හොයාගෙන යන්නේ. සුඛ ප්‍රතිපදාවකින් දුකක් විඳින වෙහෙසක් විඳින්නේ නැතුව අර විදිහට ශීඝ්‍රයෙන් ධර්මයේ සාක්ෂාත් කරන්න පුළුවන් කියන අදහසකින් මේ විදිහ උත්සාහයකින් කල් ගෙවනවා. එහෙම සමහර විට විභවයක් ඇති. එහෙම බැරි වෙන එකක් නැහැ. නමුත් කෝකටත් හරියන පුහුණුවේ නේදිලා ඉන්න ඕනේ. මර එහෙම විභවයක් තියෙනවා නම් ඒක මතුවෙලා එයි. ආ වැඩි දුක් විඳින්න වෙන එකක් නැහැ. අර එහෙම විභවයක් තියෙනවා නම් ඒක මතුවෙලා එයි. වැඩි කල්යණ එකක් නැහැ. නමුත් අන්න දුක්ඛාපටිපදාවකට සූදානමින් කල් ගෙවනවා. දුකසේ තමයි මේක අවබෝධ කරන්න වෙන්නේ. ඊළඟට අර විදියට ශීඝ්‍ර කාලයක් දී බොහෝ කාලයක් පුරුදු කිරීමෙන් තමයි මේක අවබෝධ කරන්න වෙන්නේ කියන අදහසින් යෙදෙනවා. ඒ හැකියාව තියෙනවා නම් ඒ විභවය තියෙනවා නම් අන්න දන්නේම නැතුව කෙටි කලකදී දන්නේම නැතුව වැඩි දුකක් අපහසුාවක් නැතුව මේක ලං කරගන්න පුළුවන්. ගොඩ දෙනෙක් සූදානම් වෙන්නේ අර ඔක්කොම පැත්තක තියෙදි පුළුවන් ද මේ විදිහේ වෙහසක් පීඩාවක් නැතුව මේක කරන්න, පුළුවන් ද මේ විදිහේ ශීඝ්‍රව මේක කරන්න කියලා අර ශරීර හොරකමකට තමයි සූදානම්. ඔය ශරීර හොරකම කියන වචනේ හරියනවා. ඒක මේ පුහුණුවකට ගොඩාක් බාධයි. මේ භාවනාවට එන කට්ටිය වුණත් අපිට ගැටෙනකොට කටයුතු කරනකොට කතා බහ කරනකොට තේරෙන දේ තමයි වෙහෙසක් ගන්න කැමති නැහැ. දැන් මේ දවස්වල අයි නිකන් දාඩිය කියන්නේ නිකන් හොඳම එකෙන් දාඩිය දාන. රස්නේ කියන්නේ අයි හොඳම එකෙන් තමයි රස්නේ. දාඩිය දානවා 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 හියුමිඩිටි නිසා නිවෙන්නෙත් නැහැ. කොච්චර දාඩිය දැම්මත් රස්නේ අඩු වෙන්නෙත් නැහැ. නාලා අනිත් පැත්තට ඉවර වෙලාවත් අර රස්නේ එහෙමම තියෙනවා. ඒ එහෙම වටපිටාවක් එහෙම ස්වභාවයක් දැක්කහම කෙනෙක් හිතනවා කල්පනා කරනවා මේක හරියන එකක් නෙමෙයි. AC එකක්වත් තියුණා නේ. AC එකක්වත් තියුණා නේ. ෆෑන් වලින් වැඩන්නේ නැහැ. ෆෑන් කවල කරකවන්නේ රස්නේ හුළඟමමනේ. එයා කූල එකක්වත් තියුණා නේ කියලා ඔන්න ඔය විදිහට මොකක් හරි ප්‍රයෝගයක් හොයාගන්න යොදාගන්න කල්පනා කරනවා. නමුත් ඉතින් මේ වටපිටාවේ මේ කාලගුණේ මේ දේශගුණේ මේකට ඉතින් මුහුණ දෙමින් යා යුතු ගමනක් මේක. ඒක මගහැරලා අපිට යන්න බෑ. ඒක එපා කියලා අපිට යන්න බෑ. ඒකට විසඳුම් හොයමින් යන්න බෑ. තමුන්ගේ කයට පහසුවක් වෙන්න දවසට දෙතුන් පාරක් නාන්න විදිහේ විවේකයක් හදාගන්න පුළුවන්. නමුත් එතනින් එහාට පරීක්ෂා කරන්න ගියොත් අන්න මොකද වෙන්නේ? අර නියම පුහුණුව පැත්තක තියලා වෙන මොකද්දෝ හඹාගෙන යන්න පටන් ගත්තා. ඒක නිසා සාමාන්‍යයෙන් මේ විදිහේ භාවනාවකට පුහුණුවකට ආපු කෙනෙක් යම් කිසි දියක වෙහෙසක් පීඩාවක් දරාගෙන යන්න හුරු වෙන්න ඕනේ. එහෙම තමයි සක්මනක් කරන්න හරියට පුරුදු කරගන්න පුළුවන්. එහෙම තමයි මේ පරයන්කයක් කරන්න හරියට පුරුදු කරගන්න පුළුවන්. මේ ඉරියව් හදාගන්න පුළුවන්. සපත්තු සෙරප්පු නැතුව ඇවිදින්න පුළුවන් වෙන්නේ අන්න ඒ උත්සාහය හරහා. දැන් පහුගිය සතියන්තේ ඔය කොළඹ YMBA එකේ මේ බොරැල්ලේ එතන වැඩසටහනකට ගියා. එතන ඉන්නවා සාමාන්‍ය 100ක් විතර ඉන්නවා. ඉතින් එළියේ තියෙනවා කාපාක් එකක්. එතන ඉඩ තියෙනවා සක්මන් කරන්න. කට්ට අවුව ඉතින්. උදේ පාන්දර 8 9 වෙනකොටත් අවුවක් වැටෙනවා හොඳ. ඉතින් ගොඩ දෙනෙක් කැමති නෑ මේ සක්මන් භාවනාවට එකතු වෙන්න. ශාලාව ඇතුළත තමයි පියවර මනින්න සූදානම. ඉතින් එදා උදේ වරුවේ සක්මනේදී හරියටම පැයක් යෙදිලා තිබුණා. මම මේ පිරිසටම කතා කළ ගුවා අපි පැයක් සක්මන් කරන්න වෙලාව යෙදිලා තියෙනවා. ගොඩ දෙනෙක් විනාඩි 10න් මූණ රකට හොදගෙන ආපහු ඇතුළට රිංග ගන්නවා. පැයක් සක්මන් කරන්න උත්සාහයක් අරගන්න බලන්න. ඒ විදිහේ වෙහෙසක් පීඩාවක් දරාගන්නේ නැතුව දාඩිය ටිකක් දාගන්නේ නැතුව මේක කරන්නද බලාපොරොත්තුව කියලා. ඉතින් කොහොම හරි එහෙම කියලාම අරන් ගියපු නිසාද කොහෙදෝ අන්න ගියපු පිරිසකින් කාලක් වගේ අපි කියමුකෝ කාලක් වගේ යන්න පැයක් පුරාවට සක්මන් කළා. ඒකත් අර නිකන් අර කොක්කු ඇවිදිනවා වගේ, නිකන් කොක්කු මානනවා වගේ, නිකන් කම්මැලිකමට නෙමෙයි. මම යනකොටම ටිකක් කියලා අරන් ගියා, ටිකක් වේගෙන් ඇවිදින්න. ඉඟපතත් පොඩ්ඩක් දාඩිය දාන්න, ඉඟපතත් පොඩ්ඩක් හෙලවෙන්න ඇවිදින්න. ගොඩ දෙනෙක් ඇවිදින්න විදිය දැක්කහම ජීවිතේ පා වෙනවා. මට එදින එන චෝදනාව තමයි ඔබ වහන්සේගේ වේගය වැඩි කියලා. ඒක වෙන්න පුළුවන්. එක එක්කෙනාගේ කයේ වේගේ වෙනස්නේ. වෙනස්නේ. එතකොට ශීඝ්‍රව බොහෝ වේගෙන් ඇවිදිනවනේ ස්වාමීන් වහන්සේ කියලා සමහර කෙනෙක් කියනවා. දවසක් කෙනෙක් කියනවා, මම මේ ඇවිදින් සක්මන් භාවනා කරන පළවෙනි පාර මට මේ තේරුම් නැති නිසා මම බැලුවලු හාමුදුරුවෝ දිහා. හාමුදුරුවෝ බොහොම වේගෙන් ඇවිදිනවලු. වේගෙන් ඇවිදිනවලු. එහෙම වේගෙන් ඇවිදින බව අපි අහලා නෑනේ. එහෙම අහලා නෑනේ කියලා කියනවා ඉතින්. මොකෝ කමක් නෑ, මගේ ඇඟේ වේගෙට මං ඇවිදිනවා. ඔගොල්ලෝගේ ඇඟේ වේගෙට ඔගොල්ලෝ ඇවිදින්. ඔය ඇඟේ බැලන්ස් නැති වෙන ගාපමණට එමීට ඇවිද්දයි කියලා මේ පුහුණුවට අනුග්‍රහයක් වෙන්නේ නෑ ඒක. අන්න ඒක නිසා යම් කිසි විදියක පොඩ්ඩක් වැඩි වේගයකින් සක්මන පටන් ගත්තාම ඕකේ විනාඩි 10ක් 15ක් යනකොට කොහොමත් ඇඟ එයාට සුදුසු වේගයකට මේක බාල කරගන්නවා. අඩු වේගෙන් ඇවිදින්න ගියාම ඒක වෙන්නේ නෑ. ඒක නිසා පොඩ්ඩක් වේගය වැඩි කරලා ගිහිල්ලා සුදුසු වේගයකට සෙටල් වෙන්න දෙන එක ක්‍රමවත්. ඉතින් කොහොම හරි ඔහොම කියලා අරන් ගියපු නිසාමද කොහෙදෝ පැයක් විතර සක්මන් කරා මේ ගියපු පිරිසකින් කාලක් වගේ. අන සක්මන් කළා ඒ වார்த்தාවලත් කිහිපයක මේ දාලියලා තිබුණා. පැයක් සක්මන් කරා ස්වාමීන් වහන්සේ. පැයක් පුරාවට සක්මන් මට කරන්න පුළුවන් වුණා කීකේ දෙතුන් දෙනෙක්ම නැවත නැවත කියනවා, ප්‍රකාශ කරනවා. අන්න මේ විදියට මේ පැයක් සක්මන් කරන්න පුළුවන් කියන එක වෙහෙසක් දරාගෙන, පැයක් වාඩි වෙලා ඉන්න පුළුවන් කියන එක වෙහෙසක් දරාගෙන, ඒ විදිහේ වෙහෙසක් දරන්නේ නැතුව අපි මේ ප්‍රතිපදාවක්, පුහුණුවක්, නිවනක් අපේක්ෂා කරනවා නම් ඒක එක්තරා විදිහක මෝඩකමක් කියලා කිව්ව හැකියි. ඉතින් ඒක නිසා මේ අධ්‍යයනයේදී මේ වෙහෙස පීඩා වෙනවා. ඒක බොහොම පැහැදිලි. මේ වටපිටාවේ මේ මොකද්ද කියන්නේ, මේ දේශ ගුණේ නිසා පීඩාවට පත් වෙනවා. මේ රස්නේ කාලෙදී අමාරුයි, වැස්ස කාලෙදී අමාරුයි. රස්නේ කාලෙදී එක අමාරුවක්, වැස්ස කාලෙදී එක අමාරුවක්. කවදත් ඔය විදිහ අමාරු තියෙනවා. ඊට පස්සේ භාවනා නොකර ඉන්නත් හේතු කාරණා ගොඩක් කියදිලා තියෙනවා. නමුත් මේ සියල් අතරේ අන්න මොකද්ද මේ කරන්නේ? මේ වේදනාව පිළිබඳ අධ්‍යයනයක මේ තැනැත්තා යෙදිලා ඉන්නවා. වේදනාව මෙතෙක්යි දැනගනිමින් මේ තැනැත්තා කල් ගෙවනවා. එතන මේ වේදනා කියන වචනේදී ගන්න එපා මේක මේ ඇඟේ රිදවීමක්, මේ ඉඳුන් දීමක්, රිදුන් දීමක්, ඒ විදිහටම ගන්න එපා. සාමාන්‍ය අපි හිතමු රූපයක්, ඇහැට රූපයක් පෙනෙනකොටත් ඒ රූපේ පිටිපස්සෙත් තියෙන යම්කිසි විඳීමක්. ඒ විඳීම තමයි මේ වේදනා කියලා පෙන්නන්නේ. මේක විඳීම සැප වෙන්න පුළුවන්, මේ විඳීම දුක් වෙන්න පුළුවන්, මේ විඳීම අර විදියට නොදුක් නොසුව වෙන්න පුළුවන්, නියුට්‍රල් ෆීලින් එක වෙන්න පුළුවන්. සද්දයක් ඇහුවත් ඒ සද්ද පිටිපස්සෙත් තියෙන විඳීමක්, ඒ විඳීම සැප වෙන්න පුළුවන්. තරහකාරයෙක්ගේ හැම කටහඬක් ඇහුනොත් ඒ විඳීම දුක් වෙන්න පුළුවන්. අර විදියට අපිට අදාළ නැති කුරුළු සද්දයක් වගේ ඇහුනොත් ඒක ඉතින් කුරුල්ලටනේ අදාළ, නැත්නම් කිරිල්ලියටනේ අදාළ. එතකොට ඒක අන්න අර විදියට නොදුක් නොසුව විඳීමක් වෙන්න පුළුවන්. එතකොට මේ භාවනාවක් කරන කෙනෙක් අන්න මොකද වෙන්නේ, අර සැප විඳීම් පිටිපස්සේ හඹාගෙන යනවා වෙනුවට, දුක් විඳීම් පිටිපස්සේ හඹාගෙන යනවා වෙනුවට මෙන්න මේ නොදුක් නොසුව වේදනාවකට තමයි අවධානය ගන්න. ඒ කයට අවධානය ගත්තට මොකද, එයාට අර සද්ද අතරේ නොදුක් නොසුව දේවල් දැනෙන්න පටන් ගන්නවා වැඩිපුර. කුරුල් ලෝකයක් තියෙනවා. කුරුළු සද්ද බොහෝ ගණනක් ඈතින් ළඟින් එක එක විදියට ප්‍රබලව සියුම්ව ඇහෙන්න පටන් ගන්නවා. අන්න මොකද උනේ, මෙච්චර කලුත් ඔය සද්ද තියුණා විදියට. එහෙම නැත්නම් කෘමීන්ගේ සද්ද, ඔය මොකුද රැහැයියෝ විවිධ කෘමීන්. ඊට පස්සේ ඔය මොකද හොඳ මේකාගේ නම් මතක් වෙන්නේ නැහැ. කන නිකන් හාරනවා වගේ එකෙක් ඉන්නවා. ඔය විදිහට විවිධ සත්තු, කෘමි සත්තු. ඊට පස්සේ මේ වැස්ස වෙලාවට ඔන්න ගෙම්බෝ රෑනක් එකතු වෙලා ඔකෙස්ට්‍රා එකක්, ඒගොල්ලන්ගේ මේටින් සොංස්. ඉතින් ඔය විදිහට නොයෙකුත් සද්ද පවා වෙනදා මේ නොදුක් නොසුව විදිහට තියුණ මේ සද්ද මෙතනකට අවධානයට අහුනේ නැහැ. නමුත් ඔන්න දැන් දැනෙන්න පටන් ගන්නවා. මොකද්ද උනේ? අර පුහුණුව නිසා, අර වේදනාව පිළිබඳ මේ පරීක්ෂණ නිසා තමයි ඒක දැනෙන්නේ. ඊළඟ අපිටත් වටේ පිටේ පේන රූප වුණත් මෙච්චර කල් මේ රූප එහෙම ලොකු සැපක් දක්වනවා නම්, කාන්තාවකගේ පුරුෂයේ රූපයක් වෙනවා තියනවා නම් අන්න ඒකට අවධානය ගියා. එහෙම නැත්නම් අර අප්‍රසන්න රූපයක් දැක්කොත් ඒකට අවධානය ගියා. මේ විදිහට මේ හැට පේන දේවල් ওই දෙක තමයි අපි දැකලා පුරුදු. නමුත් ඔන්න භාවනාවක් කරන්න පටන් ගත්ත කෙනෙක්ට මේ වටපිටාවේ ගහකොළය, ගහකොළවල තියෙන ආකර්ෂණය, අන්න නොදුක් නොසුව වේදනාව ඒවා තියෙන්නේ, විඳීම් තියෙන්නේ නොදුක් නොසුව ස්වභාවකින්. නමුත් ඒකට අමුතු හිත් බැඳීමක් මතුවෙලා එනවා. මේ ගහකොළේ හැඩතල පව පේන්න පටන් ගන්නවා, මේ අහසේ තරු රටා පේන්න පටන් ගන්නවා. මේ විදිහට ටික ටික මේ නොදුක් නොසුව වේදනාව ප්‍රබල වෙලා එනවා. මෙච්චර කලුත් මේ හැට පෙනෙන රූප ওই ටික තියුණා. හැබැයි දැන් තමයි අවධානය යන්නේ. මේ ගහක් දිහා වුණත් ওই වරුවක් විතර බලාගෙන ඉන්න පුළුවන්. ඒකේ හැඩතල, මේ සතෙක්, අපි හිතමු ඔය වඳුරෙක්, එහෙම නැත්නම් කෘමි සතෙක්, මී මැස්සෙක්, ඔය වගේ සතෙක් වුණත් ඒ එයාගේ වැඩ කටයුතු වල යෙදිලා ඉන්න හැටි භාවනාවක් වගේ බලාගෙන ඉන්න පුළුවන්. මීහරක් රැණක් ඉස්සරහට ආවත් නිකන් ආ පරණ පුරුදු නිකන් ඥාතියෝ ටිකක්ද කොහෙද, නිකන් අමුතු නිකන් ඥාතිකමක් දැනෙනවා වගේ කියලා තේරෙන්න පුළුවන්. වෙනදට ඔය දේවල් උඩින් ලිස්සලා යනවා අපේ අවධානය. නමුත් ඔන්න මේ කරන පුහුණුවට ලැබෙන යම් කිසි විදියක අනුග්‍රහයක් වගේ, මේ කරන පුහුණුවෙන් ලැබෙන අනුග්‍රහයක් වගේ මේ දේවල් වලට අවධානය යන්න පටන් ගන්නවා. අන්න මොකද උනේ? වේදනා ච පජානාති, වේදනානං ච සම්භවං. අර විදියට මේ වේදනාව මෙතෙක්යි දැනගනිමින්, මේ විදියට වේදනාවේ ඉපදීම දැනගනිමින් මේ තැනත්ත කල් ගෙවනවා. එතකොට මේ සිහිය පිහිටවාගෙන මේ කරගෙන යන ප්‍රතිපදාව තුළ තමයි ඔය කටයුත්ත සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ යන්න? ඊට පස්සේ කියනවා යත්ත තේචා යත්ත චේතා නිරුජ්ජන්ති මග්ගංච කයගාමිනින් වේදනානංච කයබිකු නිච්ඡාතෝ පරිනිබ්බුතෝති. අන දෙවැනි කොටසේ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ පුහුණුවේ ඉතුරු කොටස දිහාවට, නිවන දිහාවට තමයි අවධානය දෙන්නේ. ඒක තමයි ප්‍රකාශ කරන්නේ. දැන් සාමාන්‍ය වේදනාව කිව්වත් එකයි, දුක කිව්වත් එකයි. දැන් ඔය චල ආර්ය අෂ්ටාංගික මාර්ගය, එහෙම නැත්නම් ඔය මේ ධම්මචක්කේ තියෙන විස්තරේ දුක කියන අර්ථයෙන් සඳහන් වෙන්නේ. නමුත් අපිට ඕනනම් වේදනාව කිලත් කිව්ව හැකි. වේදනාව, වේදනාවට හේතුව වේදනාව නැති කිරීම, වේදනාව නැති කිරීමේ මාර්ගය. එහෙම වුණත් ප්‍රකාශ කරන්න පුළුවන්. එතන මෙන්න මේ විදිහේ පරීක්ෂණයක යෙදිලා ඉන්න තැනත්තා ටික ටික මොකද වෙන්නේ? මේ වේදනාවේ නිරුද්ධ වීමක්, මේ නිරුද්ධ වීමක් දිහාවට මෙයාගේ පුහුණුව ඉබේම ගමන් කරනවා. අන්න මේ වේදනාවේ ෂය කිරීමක්, ඒ වේදනාව ෂය වෙන්නේ නැහැ දිවි නහගත්තා කියලා. දැන් ගොඩ දෙනෙක් කරන්නේ ඒකනේ. ගොඩ දෙනෙක් මේ ජීවිතේ නිකන් හරියට නිකන් හදිස්සි අනතුරකට මුහුණ දෙනවා වගේ මහා නිකන් එපා කරපු කර්කශ ස්වභාවයක් පෙන්නුම් කරනවා. හරියට නිකන් අර වාහනයක් ගිහිල්ලා හැපිලා අනතුරකට මුහුණ දෙනවා වගේ ස්වභාවිකින් තමයි ගොඩ දෙනෙක් මේ ජීවිතයට මුහුණ දෙන්නේ. එතකොට ඒ ජීවිතෙන් පලා යන්න උත්සාහ කරන එක බොහොම සාධාරණයිනේ. මොකද යාගේ යථාර්ථයේ ඒක කාටවත් බොරු කරන්න බෑ. අයියෝ ඔහොම නෑ, මේ ජීවිතේ සුන්දරයි කියලා කිව්වට වැඩක් නෑ. ඒ මනුස්සයාට එහෙම දැනෙන්නේ නෑනේ. මේ මොන් මොනවාදෝ නිසා මේක නිකන් අදිසි අනතුරකට මුහුණ දෙනවා වගේ හැඟීමකින් මේ දැනට ජීවිතේට මුහුණ දෙනවා. එහෙම තමයි මේ ජීවිතේ යාට දැනෙන්නේ. ඒතොර එහෙම දැනෙන කෙනෙක් මේ ජීවිතෙන් පලාගෙන යන්න, පලා යන්න උත්සාහ කරන එක හරිම ස්වභාවිකයි. හැම තප්පර 80කටම වරක් දෙදෙනෙක් දිවිනහ ගන්නවා මේ ලෝකේ. ඉතින් එහෙම දිවිනහගෙන මේකෙන් බේරෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. එහෙම බේරෙන්න ලැබෙන්නේ නැහැ. එහෙම බේරෙන එක යම් කිසි විදියක අපි කියන්නේ මොකද්ද ප්‍රායෝගික නැහැනේ. මොකද තමුන්ගේ තියෙන යථාර්ථය, ඒ තියෙන යථාර්ථය මැජිකලි වෙන එකක් බවට පත් කරන්න බෑ. මලා කියලා ওই ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මැරිලවත් බේරෙන්න බෑ. එහෙම බෑ. ඒක නෙමේ ක්‍රමේ. ඔය තියෙන යථාර්ථය වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ ක්‍රමානුකූලව, දුකසේ, උත්සාහයෙන්. එහෙම නැතුව මැජිකලි මොකක් හරි වෙනසක් වෙයි කියලා කෙනෙක් අපේක්ෂා කරනවා නම් ඒක නිකන් අර දෙවැදහිල්ලක් වගේ දෙයක්. අර තියෙන එක එක තැන්වලට ගිහිල්ලා අදහනවා එක එක දේවල්. මේ ගස් අදහනවා, ගල් අදහනවා, එක එක තැන් අදහනවා. අදහලා බලාපොරොත්තු වෙන මොන හරි මැජිකලි වෙයි කියලා. බෝධීන් වහන්සේ කෙනෙක් වටේ හරි බෝගයි මුල් කුණු වෙනකන් හරි අන්න මොකක් හරි කරනවා. දැන් පහුගිය දවසක් කෙනෙක් අහනවා මේ නිස්සාරණේ බෝධීන් වහන්සේ ගාව මේ නිකන් අමුතු ආශ්චර්යයක් තියෙනවලු නේ, ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනාවක් කරො සිද්ධ වෙනවලු නේ කියලා මෙයා කියනවා. දැන් ඉතින් ඔය කාගේ හරි කාපු ලණුවක් ඉතින් මොකක් හරි එකක් දැන් අර ඒ විදිහ දෙයක් ඔළුවට දාගන්න. දැන් මේ භාවනාවකට ඇවිල්ලා ඔළුවේ වැඩ කරන දේ තමයි මේ තියෙන්නේ. ඉතින් මොනවා කියනද මේවට, මොනවා කියනද මේවට? එතනින් මොකක් හරි මැජිකලි මොකක් හරි එකක් අපේක්ෂා කරනවා. ගෙදර දොරේ ප්‍රශ්නයක් හරි විසඳ ගන්න උත්සාහ ගන්නවා. ඕක නෙමේ ප්‍රශ්න විසඳෙන ක්‍රමේ. එතෙන්ට ගියාම මොනවා හරි පහසුවක් දැනෙනවා ඇති. ඒක වෙනම කතාවක්. ඒක තාවකාලිකයි. ඒක තාවකාලිකයි. අර යථාර්ථය වෙනස් කරනවා කියන්නේ, ප්‍රශ්න විසඳනවා කියන්නේ ඒවට හේතු කාරණා දුරු කරන්න ඕනේ. හේතු කාරණා දුරු කරනවා කියන්නේ ඉතින් ලේසි නෑ. පුහුණුවක්, භාවනාවක් තුලින් තමයි ඒ දේ මේ තැනැත්තට සිද්ධ කරන්න පුළුවන්. ඉතින් මං කියවා මේ සක්මනේ ඇවිදින්න ඊට වැඩිය හොඳයි. ඇවිදිනකොටත් ඔය වැඩේම සිද්ධ වෙනවනේ. ඇවිදිනකොට තමයි නියමයට හේතු කාරණා දුරු වෙන්නේ. එහෙම නැතුව අර ගිහිල්ලා වන්දනා කරපු පමණින් ඒක වෙන්නේ නැහැ. ඒක ස්ථිර නැහැ. ඊට පස්සේ කියනවා සක්මනේ වැලි නෑනේ. මං කියවා අර එළියේ අතුගාල විසිකලා තියෙන වැලි ටික අරගෙන සක්මනට දාන්න. අලුත් වැලි හොයන්න එපා. ඒවත් ජප වෙච්ච වැලිනේ, කට්ටිය සක්මන් කළා. අර ජප වෙච්ච බෝධින් වහන්සේ කෙනෙක් වාගෙන යනවා වගේ අර අර සක්මනේ විසි කරලා දාපු වැලි ටික අරගන්නකෝ. එතකොට ඔය තියෙන පිස්සුවත් යනවා. පොඩ්ඩක් දාඩි දැම්මාම ඒ විදියට වෙහෙසුනහම ඒ පිස්සුවත් යනවා. අන්න ඒ වැලි ටික දාගෙන සක්මන් කර හැකියි. හොඳට ඇඟ වෙහෙසෙන සක්මන් කර හැකියි. අන්න මොකද වෙන්නේ? අර එතකොට තමයි අර තියෙන යථාර්ථය වෙනස් වෙන පුහුණුවකට වැටෙන්නේ. එහෙම නැත්නම් ඒ යථාර්ථයට අදාළ වෙන හේතු කාරණා වෙනස් කිරීමක් තමයි මේ සිද්ධ කරන්නේ. ඒක නිසා මේ දිවිනහගත්තා කියලා මේ වේදනාවෙන් මේ තියෙන යථාර්ථයෙන් මිදීමක් නැහැ. ඒක විද්‍යානුකූල නැහැ. ඒ වෙනුවට ටිකෙන් ටික ටිකෙන් ටික පුහුණුවක් තුලින් තමයි මේ කටුක යථාර්ථයක් තියෙනවා නම් ඒක වෙනස් කරගන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් ඒවා විසඳ ගන්න පුළුවන්. දැන් කෙනෙකුත් පහුගිය දවසක එයාගේ ගෙදර ප්‍රශ්න ගොඩාගෙන කියනවා මේවට තීරණ ගන්න ඕනේ, මේවා වෙනස් කරන්න ඕනේ, මේ බලන්නකො බෑනේ මෙහෙම ජීවත් වෙන්න, මෙහෙම මේ මෙහෙම කසාදෙකින් වැඩක් තියනවාද කිකේ ඔය විදිහට කියනවා. එතකොට ඒ කෙනාට මං කිව්වේ ඔය ඔකෝටම හේතු කාරණා තියෙනවානේ, හේතුව දුරු කරන්න. එතකොට ප්‍රශ්නේ විසඳේ දවසක. හේතුව දුරු කරන්නේ නැතුව ප්‍රශ්නේ විසඳන්න ගියාට වැඩක් නෑ. ඔය මිනිහා අතෑරලා වෙන මිනිහෙක් හරි ඔයගෙම පිස්සුවක් තියෙන එකෙක් හම්බ වෙනවා. ඔය වද දෙන ගෑණිය අතහැරලා ඒ විදිහම වෙන වද දෙන ගෑණියෙක් හම්බ වෙනවා. මොකද හේතු කාරණා තියෙන නිසා. ඒක නිසා ප්‍රශ්න විසඳන එක නෙමෙයි ක්‍රමේ. ඒ වෙනුවට අන්න ඒකට හේතු කාරණා දුරලනවා. ඒ හේතු කාරණා දුරලීමක් තමයි භාවනාවක් කියලා කියන්නේ. හේතු කාරණා දුරලුවාම අර යථාර්ථය ටික ටික වෙනස් වෙනවා. අදාළ නැති පුද්ගලයෝ දුරස් වෙලා ගිහිල්ලා අදාළ පුද්ගලයෝ මත වෙලා එනවා. ප්‍රශ්න ගැටලුත් ඒගොල්ලෝම විසඳිලා යනවා. අන්න පුද්ගලයෝ අයින් කළවත් ප්‍රශ්න විසඳලවත් නෙමෙයි මේක සිද්ධ කරන්නේ. ඒ වෙනුවට ඒට අදාළ හේතු දුරලීමේ. ඉතින් මෙන්න මේ විදිහේ ප්‍රතිපදාවක නිරත වෙලා මේ තැනැත්තා කල් ගෙවනවා. අන්න මේ වේදනාවේ නිරුද්ධ වීමක් ගැන බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. වේදනාව ක්ෂය කිරීමක් ගැන සඳහන් කරනවා. ඔය කියන්නේ ඔය මැරිලා ෂය කිරීමක් ගැන නෙමෙයි. ඒ වෙනුවට මේ වේදනාවෙන් හිත මුදව ගන්නවා මේ තැනැත්තා. මේ ජීවිතේදීම ජීවත් වෙද්දීම මේ වේදනාවෙන් හිත මුදව ගැනීමක් සිද්ධ කරනවා. ඒක තමයි මේ වේදනාශය ගාමි වූ මාර්ගය කියලා කියන්නේ. මග්ගංච කය ගාමිනි. මේ එදිලා ඉන්නේ පුහුණුවේ ඒක තමයි. මේ වේදනාවෙන් මිදිච්ච ස්වභාවයක් මේ හිත තුළ මේ තැනැත්තා ඇති කරගන්නවා. මේ ජීවිතයේදීම ඇති කරගන්නවා. මැරෙන්න කලින්ම ඇති කරගන්නවා. අන්න ඒක තමයි මේ පුද්ගලයාට මේ නිවනක් විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ. සැබෑ සැනසීමක් විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ. ඔය පරීක්ෂණයේ ඉදිලා ඉදිලා ඉන්නකොට මෙන්න මේ වේදනාව ශවීමක් ටික 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 මතුවෙලා එනවා. අර යම්කිසි අවස්ථාවක සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ගාවට ඇවිල්ලා යම්කිසි භික්ෂුන් වහන්සේ කෙනෙක් අහනවා මේ නිවන ගැන ප්‍රශ්නයක්. එහෙම ඇහුවාම බුදුහාමුදුරුවෝ නම් උත්තර දෙන්නේ නැහැ වගේ වට සාමාන්‍යයෙන්. නමුත් සාරිපුත්ත හාමුදුරුවෝ අර නිකං අනුකම්පාවට වගේ උත්තරයක් දෙනවා. මේ හාමුදුරුවෝ අහන්නේ මේ නිවන මොන විදිහේ වේද හිතයක්ද? කොහොමද ස්වාමීන් වහන්සේ මේක විඳින්නේ? අපි මොන විදිහටද මේක අපි විඳින්නේ කිය කිය මේ අහන්නේ මේ නිවන් දැකපු නැති කෙනෙක් නිවන් දැකපු සාරිපුත්ත ස්වාමීන් වහන්සේගෙන් අහන ප්‍රශ්නයක්. මොන විදිහේ වේද හිතයක්ද කියලා තමයි මේක අහන්නේ. මොන විදිහේ විඳීමක්ද මේ තුළ තියෙන්නේ කියලා අහන්නේ. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා මේක විඳීම ඉක්මෝලා කියපු එක. වේද හිතයක් නෙමෙයි, වේද හිතේ ඉක්මෝලා ගිහිල්ලා තියෙන්නේ මෙතෙන්දී. විඳීමක් නෑ මෙතෙන්දී කියලා ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කරාම මේ හාමුදුරුවෝ කියන අයියෝ ස්වාමීනි එහෙනම් ඔකේ වැඩක් නෑනේ. ඇත්ත තමයි කතාව. මොනවා හරි විඳීමක් නැත්තම් ඉතින් ඒක විඳින්නෙකුත් නෑනේ. විඳීමක් තියනවා නම් තමයි විඳින්නෙක් මතුවලා එන්නේ. එතකොට අන්න විඳින්න බැරි එකක්, විඳින්නෙක් නැති එකක්. ආපෝ ස්වාමීන් එහෙනම් ඔකෙන් ඇති වැඩක් නෑනේ කියලා කියනවා. කියලා කියනවා. අන්න මොකද සාරිපුත්ත ස්වාමීන් වහන්සේ නැවතත් පිළිතුරු දෙනවා. කියනවා වේද හිතයක් තියුණා නම් ඒක අහුවෙලා ඉවරයි එතනම. වේද හිතයක් තියුණා නම් තාමත් මේ සංසාර ගමනේ එක්ක සැප, එක්ක දුක, එක්ක නොදුක් නොසුව විදිහට මේ ගමන දිගට පවතිනවා. වේද හිතයක් නැති හින්දාම තමයි මේක නියම නිවීමක්, නියම විසඳුමක් බවට පත් වෙන්නේ කියලා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට සාමාන්‍යයෙන් භාවනාවක් වඩන කෙනෙක් වුණත් ඔහොම කරගෙන යනකොට නොදැනීම ගිහිල්ලා මේ වේද හිතයක් නැති තැනකට පත් වෙනවා. ක්ෂණ මාත්‍ර වශයෙන් සුළු වේලාවකට එහෙමපත් වෙනවා. එහෙමපත් වුණාම මේ තැනත්තා ගොඩක් වෙලාවට මොකද කරන්නේ? මේකට සැක සංකයිති කරගන්නවා. අයියෝ නිින්ද ගියා, අයියෝ සිහිය නැතුව ගියා, බලන්නකෝ සෑහෙන වෙලාවකට නිින්ද ගියා, සෑහෙන වෙලාවකට සිහිය තියුනේ නැහැ කියලා සැක සංකයිති කරගන්නවා. මොකද හේතුව අර වේද හිතයක් නැහැ එතන. වේද හිතයක් නැති ස්වභාවේ අපිට මනාප නැහැ. එතකොට අර විදිහට අර සාරිපුත්ත ස්වාමීන් වහන්සේට කිව්වා වගේ අර භික්ෂුන් වහන්සේ මේ තැනැත්තත් මොන කමටහන් වார்த்தාවක ලියල ඉදිරිපත් කරනවා. බලන්නකෝ නිින්ද ගියා වැඩක් නැහැ, මේ 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 සිහිය ගිලිහිලා ගියා වැඩක් නැහැ කියලා ප්‍රකාශ කරනවා. නමුත් අන්න ඒ පුද්ගලයාට නැවත නැවත මතක් කරන්න ඕනේ මේ නිවන කියන්නේ මේ වේද හිතයන් ඉක්මවලා ගියපු දෙයක්. ඒකට සාදර වෙන්න, ඒකට සාදර වෙන්න. ඒකට ගිහා මේක ඉන්න තාක්කල් අපිට මේක ප්‍රත්‍යවේක්ෂ කරන්න බෑ මෙතන ඉන්නවා කියලා, රිෆ්ලෙක්ට් කරන්න බෑ මෙතන ඉන්නවා කියලා. නැගිට්ටට පස්සේ තමයි අන්න වේද හිතයකට සාපේක්ෂව තමයි ඒක අපිට දැනගන්න පුළුවන්. නැවතත් මං කියන්නම්, වේද හිතයක් නැත්තම් අපිට එතන ඉන්න බව ප්‍රත්‍යවේක්ෂ කරන්න හැකියාවක් නැහැ. නැගිට්ටට පස්සේ මොකද වෙන්නේ? නැගිට්ටට පස්සේ ඔන්න වේද හිතයක් මතුවලා එනවා. සැප වේවා, දුක් වේවා, නොදුක් නොසුව වේවා, වේද හිතයක් මතුවලා එනවා. ඒ මතුවලාම ඒකට සාපේක්ෂව තේරෙනවා කලින් මම බ්ලැන්ක්. කලින් මම බ්ලැන්ක්. එතෙන්දි තමයි රිෆ්ලෙක්ට් කරන්න පුළුවන්. වේද හිතයක් එක තමයි විඳින්නෙක් මතුවලා එන්නේ. ඒ විඳින්නට තමයි අහු වෙන්නේ, ආ මම මේ කලින් වෙලාවක් ගත කරා ඒකෙදි නිින්දක් වෙන්නයි. කලින් වෙලාවක් ගත කරා ඒකෙදී අර විදියට අසිහියක් වෙන්න කියලා මේ තැනැත්තා ප්‍රකාශ කරනවා. නමුත් මේ නැවත නැවත කමටහන් සුද්ධ කරලා පැහැදිලි කරවන්න ඕනේ. අනේ ඕකට ඔහොම ලේබලයක් ගහන්න එපා. නින්ද කියන්න එපා, සිහ කියන්න එපා. ඒ වෙනුවට ඕක සුබ විදියට අරගන්න. මේ විඳීම් ඉක්මෝලා ගියොත් තමයි මේ නියම නිවනක් ලැබෙන්නේ. ඒක සඳහා කරන පරීක්ෂණයක්. ඒතර විඳීම ඉක්මෝනකොට සැක ඇති කරගන්නවා නම් අන්න මෙච්චර කල් හොයාගෙන ආපු දේ මේ දේ ලැබෙනකොට නිග්‍රහ කළා. ලැබෙනකොට ඒකට කැමති නෑ. ඉතින් එන්නේ විදිහේ දෙයක් වේදනාවේ ෂය කිරීමක් මේ තුල තියෙනවා. අනේ ෂය කිරීම දකින්නකොට අපි හිතනවා වැරදුනා, පැටලුනා කියලා. නෑ නෑ, අර සාරිබුද්ධ හාමුදුරුවෝ අර භික්ෂුන් වහන්සේට කියනවා වගේ ඕකම තමයි නියම නිවීම, ඕකම තමයි නියම ක්‍රමේ. මොකක් හරි ඉතුරු වෙලා තිබුණා නම් වැඩේ වැරදිලා. වේදනාවක් ඉතුරු වුණොත් තාමත් සංසාරේ. ඒක නිසා මේ වේද හිතයන් ඉක්මෝල යාමම තමයි මේ ප්‍රතිපදාව, මේ පුහුණුව. අනේ ඒක සිද්ධ වෙනකොට සැක සංකා ඇති කරගතිය යුතු නෑ. නැවත නැවත කරනකොට අන තේරෙනවා මේ වේදනාවේ ෂවීමක්, වේදනාව ඉක්මෝල යාමක් තියෙනවා. අනේ එතන තමයි මේ අපේක්ෂා රහිත තැන. එතන තමයි මේ නිවීමක්, පිරිනිවීමක් සිද්ධ වෙන්නේ එතන තමයි. අනේ ඒ විදිහේ ස්වභාවයක් මා තුළ ලං කරගත්තොත් අන්න මේ බුදුරජාණන් වහන්සේ කියන නියම සැනසීම, නියම නිවීම මේ දැනටට අත්දකින්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහ අදහසක් තමයි මේ භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඉතින් මේ විදිහේ ප්‍රකාශ කරනකොට අන්න භාවනාවක් පුහුණුවක් අඳුනන්නේ නැති කෙනෙක් මේක පිළිබඳ සැක කරනවා. සැක කරනවා භාවනාවක් පුහුණුවක් අඳුනන්නේ නැති කෙනෙක්ට මේක අපිට කියලා දෙන්න අමාරුයි. මේගොල්ලෝ කියනවා මොන වගේ එකක්ද ඕක? මොන විදිහ එකක්ද ඕක? මේ තණ්හාව හල විගස විගස සැනෙකින් අපි ලබන ඔබ කියන ওই නිවන කෙබඳුදයි කියන මෙන්. බඹලවට පිවිසුනා වාගේ ද නිවන් සුව ඉර මුදුන් වෙලාවේ විලක් මැද තනි වෙලා කුසීතව පාවෙමින් සිටින්නා වාගේද කියලා නැවත නැවත ප්‍රශ්න අහනවා. ගොඩ ඉඳගෙන තමයි ප්‍රශ්න අහන්නේ. වතුරට බහැලා නැහැ. ප්‍රශ්න හමින් කල් ගෙවනවා. ඉතින් ඒ වගේ කට්ටියට අන්න සැක සංකා විතරනේ. මේ ගාථාව ඉදිරියෙන් තියාගෙන ප්‍රායෝගික වේදෙන්නේ නැතුව ඒක දිගට හරහාට ඒක දිගේ යමින් කල්පනා කරනවා. එහෙම කල්පනා කළා මේක කරන්න බෑ. ඒ විදිහට බෑ. ඒ වෙනුවට යෙදිලා බලන්න ඕනේ. යෙදිලා බලනකොට තමයි මේ කී දේ තම තමුන්ට වැඩි වැඩියෙන් සමීප වෙන්නේ. මේ කී අත්දැකීම තම තමුන්ට වැඩියෙන් සමීප වෙන්නේ එතකොට. එක එක්කෙනා කියන කතන්දර අහගෙන ඉඳලා හරියන්නේ නැහැ. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා අර යා මෙහෙම කිව්වා. මෙයා මෙහෙම කිව්වා. අර යා මෙහෙම කිව්වා. ඉතින් ඔක්කොම අහන්න ගියාම මොකද මේ මනුස්සයාට වෙන්නේ? නිවන කෙසේ වෙතත් අර පරණ පුරුදු ගෙදර තත්ත්වයටවත් ගිහිල්ලා නැතර වුණොත් බේරුණොත් ලොකු දෙයක්. මොකද එතනිනුත් එහාට ඇදගෙන යනවා. ඒ කියන හැම එකටම මොළු වණන්න යනවනේ. එහෙම හරියන්නේ නැහැ. එහෙම හරියන්නේ නැහැ. එහෙම කරන්න බෑ. මේ වැඩ කරනකොට, භාවනාවක් කරනකොට නම් කොහොමවත්ම කරන්න බෑ. ඒක නිසා ක්‍රමවේදේ තමයි අන්න මොකද්ද මගේ මතේ. ඒක යම් කිසි විදියක හිතලා කල්පනා කරලා කරුණු විමසලා අරගන්නවා. වරදින්න පුළුවන්. වරදින්න පුළුවන්. හැබැයි මොන ග්‍රහයාවත් චක්‍රය ඇවිල්ලා කුවත් ආයි වෙනස් කරන්නේ නැහැ. කාලයක් කරගෙන කරගෙන යනකොට අන්න වැරදිනම් ප්‍රතිපදාව හරිනම් ප්‍රතිපදාවෙන් අපිට කියලා දෙයි ඔබේ මතේ වැරදි. මේ විදියට ඔක වෙනස් කරගන්න. එක එක්කෙනා කියපු පමණින් පිළිගන්නේ නැහැ. එක එක්කෙනා ඇවිල්ලා එක එක්කව කියනවා හොඳ හොඳ. ඒකත් හරි තමයි. ඇත්ත තමයි. කියලා අර නසුරු දීන් වගේ එන එන හැම එකටම ඔලුව අනලා. නිකායින් එක තමයි වැඩේ. නිකායින් එක තමයි වැඩේ. පාරණ බලනකොට අර පාරණ පුරුදු මෝඩ කමේම තමයි. ඒ අදහස වෙනස් කරලා නැහැ. ඒ අපේක්ෂාව අතහැරලා නැහැ. නිකන් බඩපිටාවේ කට්ටියට හිතෙනවා මෙහෙම අත්හැරියා වගේ වෙනස් වුණා වගේ ලොකු ප්‍රතිවිරෝධයක් දැක්වෙත් නැහැ කියලා වගේ නිකන් හිතෙනවා. හිතුණාට මොකද අර එහෙ තියෙන මොකද්ද ඒ මුරණ්ඩු ගතිය, ඒ කීම නහන ගතිය හොඳයි. ඒක මේ ශාසනයකට ප්‍රතිපදාවකට හරියට පිහිටනවා, පහසුවට පිහිටනවා. එහෙම නැත්නම් හැම දිනාම කීම අහන්න ගියානේ, හැම දිනාටම කීකරු වෙන්න ගියානේ. අයියෝ කොහේ ගිහිල්ලා නතර වේද දන්නේ නැහැ. මන් දන්නේ මාගේ නම් ඉස්සර ඉඳලාම තිබුණා හරි ලාභෙට ඉතර තියෙනවා. ඒක මොනවා එපා කිව්වත් එපා කියව ගිහිල්ලා කරනවා. ඒක නිකන් අමුතු ලෙඩක්. දැන් මේක කරන්න ඇවිල්ලත් පැවිදි වෙනවා කියන අදහසෙන් ඉන්නකොට ඔන දැනගත්තාම ඉතින් එක එක විදිහට එනවනේ ඕක. එක එක රැලි එනවා. එක එක ආකාර හැඩතල වලින් මේක එපා කියන රැලි එනවා. එක එක්කෙනා විවිධ ආකාරයෙන් පැහැදිලි කරනවා. විවිධ ආකාරයෙන් ප්‍රශ්න ඇති කරනවා. විවිධ ආකාරයෙන් එපා කියලා කියනවා. එතකොට ඉතින් අනේ ඉතින් තේරෙන්නේ නිකන් වෙනස් වුණා වගේ. ඒක නිකන් අදහස අත්හැරියා වගේ කියලා. ඒ එහෙම තමයි හිතෙන්නේ. වැඩි ප්‍රතිචාරයක් දැක්වෙත් නෑ, වැඩි ප්‍රතිවිරෝධයක් දැක්වෙත් නෑ. අනේ මාසයක් දෙකක් තුනක් යනකොට ආපහු තේරෙනවා බෑනේ, පරණ පුරුදු එකේම තමයි, පරණ පුරුදු ගමනේම තමයි යන්නේ. ආපහු තව මොකක් හරි එකක් එනවා කාලෙකට පස්සේ, ආපහු වෙනස් වුණා වගේ. ආපහු තව ටික දවසක් බලනකොට නෑ, පරණ පුරුදු ට්‍රැක් එකේම තමයි යන්නේ. අර කියනවා මොකක්ද, අර කාන්තාරේ ගමන් කරනවා. කාන්තාරේ ගමන් කරනකොට අපි මේ උතුරු තරුව දිහාවට දිසානති හදාගෙන උතුරු තරුව හඹාගෙන තමයි යන්නේ. සමහර වෙලාවට අර ක්වික් සෑන් තියෙන තැන් හම්බ වෙනවා, සමහර වෙලාවට ගල්පර තියෙන තැන් හම්බ වෙනවා, සමහර වෙලාවට තරණය කරන්න බැරි කොටස් හම්බ වෙනවා. ඒ වෙලාවෙදී අපේ දිසාව අපි පොඩ්ඩක් වෙනස් කරනවා. දිසා වෙනස් වුණාම අර යන්නේ දැන් වෙනත් වැරදි දිහාවකට වගේ තමයි පේන්නේ. හැබැයි නුදුරේදීම දින කිහිපයක් ඇතුළත, සති කිහිපයක් ඇතුළත නැවතත් අර සුපුරුදු දිසානතියටම ඒ ගමනටම ලය එකතු වෙනවා, ඒ ගමනටම හැරෙනවා. ඕක තමයි ක්‍රමවේදී. වැරදි හරි කමක් නැහැ, තමුන්ගේ මොකක් හරි ස්ථාවරයක් අරගෙන කරගෙන ගියොත් අන්න මොකද වෙන්නේ, ප්‍රතිපදා විසින් අපිට දවස කියයි ඕක නෙමේ හරි දේ, මේ විදියට වෙනස් කරගන්න, ඕක නෙමේ නියම ක්‍රමේ, මේ විදියට වෙනස් කරගන්න. එක එක්කෙනා කියන දේවල් අහන්නේ මොන වැඩේ කරන්න ගියත් බෑනේ අප්පා. මොකක් හරි ඕගනයිස් කරන්න ගිහලා බලන්න, අර ඇවිල්ලා එකක් කියනවා, මෙයා ඇවිල්ලා තව එකක් කියනවා, තව කෙනෙක් ගිහලා තව එකක් කියනවා, තුන් හතර දෙනෙක් ඉන්නවනම් හතර දෙනාට හතරක් කියලා. ඔහොම තමයි වැඩ කටයුතු. ඉතින් ඔය කියනේ අහන්න ගියොත් මේ වැඩක් කරන්නේ කොහොමද? අන්තිමට බලනකොට මේ එකම එකා තමයි තැන් තැන් වල එක එක මූණු දාගෙන ගිහිල්ලා කියලා තියෙන්නේ. එකයි පිටිපස්සෙන් ඉඳලා තියෙන්නේ ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නා වගේ පේනවා. නිකන් අර Zoom meeting වල තියන්නේ අර එක්කෙනාම log වෙලා හතර පහ පොලකින් අනේ පස් දෙනෙක්ගෙන් යුක්ත Zoom meeting එකක්. පස් දෙනාම එකම මිනිහා. බලනකොට මේ ලෙඩ දාලා තියෙන්නේ, කොම්ප්ලේන් කරලා තියෙන්නේ, විරෝධය පළ කරලා තියෙන්නේ. බලනකොට ඒකම නමයි කියවුනේ. ඒකම තමයි එක එකව අවස්සලා එක එක පැත්තෙන් එක එක කෙනාට අන්න ගිහිල්ලා විරෝධය පළ කරලා තියෙන්නේ. ඉතින් හරිම ජෝක් එකන්නේ, මුළු පද්ධතිය වෙනස් කරන්න පුළුවන් එක්කෙනෙක්ට. තැන් 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 වල ගිහිල්ලා කියලා 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 එක එක මූ වෙස් මුණු දාගෙන ගිහිල්ලා කියලා 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 අන්තිමට බලනකොට ඔක්කොම වෙනස් කළා. ඉතින් ඒ වගේ සංවිධාන කටයුතු කරන්න ගියාම අමාරුයි. නෑ වැරදි හරි කමන්නේ නෑ. අර අඟුලි මාලර ලැබිච්ච කමටහන තමයි මොකද්ද එන්නේ එකව කපපන්. ඒක තමයි ලැබිච්ච කමටහන. ඇයි ගත්තනේ කරානේ 1000ක් කපනකම් කරා. අන්න බුදුහාමුදුරුවෝ තමයි ළඟට වඩින්නේ. මේක හරියන්නේ නැහැ, ඕක නෙමේ ප්‍රතිපදාව කියලා කියනවා දවසක. ගත්ත දේ වැරදි දේ හරි කමක් නැහැ. අර විදියට ස්ථාවර හිතකින් කරා. මේක නිසා ඔය කෙක්කෙනා කියන්නේ අහනවා වැඩුවෙනුවට ගත්ත දේ කරගෙන යනවා. වරදින්න පුළුවන් කමක් නැහැ. මමනේ කරන්නේ. දත් ටිකක් දත් දෙකක් බඩට යන්න පුළුවන්. අතප්පයක් කැඩලා යන්න පුළුවන්. අර විදිහේ මූණ හරහාට ඇහුම් අතරක් පහක් වැටෙන්න පුළුවන්. ගාණක් නැහැ. මගේ ආපදා. මමම කඩාගත් දත්, මමම කඩාගත් අතපය කියලා අනේ පොඩි හිතට සතුටක් තියෙනවනේ නිකන්. වෙන කවුරුත් අල්ලු කරලා නෙමෙයි, වෙන කවුරුත් කඩලා නෙමෙයි. එහෙම නැහැ. එහෙම කීම අහන ගතියක් නැහැ. අන්න ඒ විදිහට යනවා නම් ලාභයි. ඒ විදිහට යනවා නම් මේ පද්ධතිය අවුල් වෙන්නේ නැහැ. නැත්තම් බොරුවට නිකන් සංවිධාන කටයුතු කරන අන්තිමට ඔක්කොම වෙනස් වෙනවා. මොකද මේ එකෙක් කොහේ හරි ඉඳලා ඌ අර විදිහේ කැම්පේන් එකක් කළා. ප්‍රොජෙක්ට් එකේ ඉඳපු සංවිධානයේ ඉඳපු කෙනෙකුත් නෙමෙයි. ඉතින් ඒ වගේ වෙලාවට ඉතින් ගුටි කණ එක සාධාරණයි. ඒ වගේ වෙලාවට බැනුම් අහන එක සාධාරණයි. ඒක නිසා අන්න මේ කරන පුහුණුවට, මේ ප්‍රතිපදාවට විශ්වාසයෙන් කරගෙන යන්න ඕනේ. තමුන් ගත්ත මතේ හරි කියලා හදා හිතාගෙන කරගෙන යන්න ඕනේ. වැරදි නම් දවසක ඉතින් ධර්මයේ අපිට කියලා දෙයි. වැරදි නම් අපිට දවසක බුදුහාමුදුරුවෝ කියලා දෙයි. බුදුනේයි හොයාගෙන ඇවිල්ලා කියයි ඔක වැරදි කියලා. එවිදි විශ්වාසයක් නැත්නම් එවිදි අදිස්ථානයක් නැත්නම් කොහොමද මේ භාවනාවක් වඩන්නේ? කොහොමද මේ නිවනක් ගැන කතා කරන්නේ? අර හැරුණු හැරුණු පැත්තට කියන එක්කෙනාගේ මතවාද අහගෙන කරන්න බෑ ඕක. ඉන්නෙම මෝඩයෝනේ ඒකනි කියන්නේ. අර අර කවුද කියන්නේ? අර සංජය පරිබ්‍රාජකයා කියන්නේ මේ ලෝකේ මෝඩයෝද ප්‍රඥාවන්තයෝද වැඩි කියලා අහනවා. ඒක වෙයි තියෙන අටුවාව එහෙම නිකන් එහෙම අටුවාව තමයි ඔය විස්තරي කරන්නේ. ඊට පස්සේ කියනවා මෝඩයෝ වැඩි. ආ එහෙනම් මම මෝඩයෝ පිරිස බලාගෙන ඉන්නම්. ඕගොල්ලෝ ගිහිල්ලා ප්‍රඥාවන්තයන් එක්ක එකතු වෙන්න. ලෝක තමයි ස්වභාවය. ඒක නිසා අන්න එහෙම නිකන් හැමෝම කියන දේවල් අහගෙන හැමෝගෙම මතවලට අහුන්カン දීගෙන කරන්න බෑ මේක. ප්‍රජාතන්ත්‍රවාදී වුණත් වැඩියම හරියන්නේ නැහැ. ඒකනේ අර ප්‍රජාතන්ත්‍රවාදයේ බිහි වෙච්ච භූමියේ අර සොක්‍රටිස් කියනවා මොකද්ද මේක මහ පිස්සුවක්. මේක මහ පිස්සුවක්. අර නිකන් මේ මේ කවුරු හරි අහඹු ලෙස තෝරාගත්ත මිනිහෙට මේ මොකද්ද ස්කිල්ඩ් ලේබර් වැඩක් දීලා තියෙනවා. නැවේ කැප්ටන්ට නැව පදවන්න දෙනවා වෙනුවට මේ නැවේ මගියට මේක පදවන්න දුන්නා වගේ කියලා ප්‍රකාශ කරනවා. ඒක නිසා අන්න තම තමන්ගේ ප්‍රතිපදාව ගැන පුහුණුව ගැන විශ්වාසයෙන් කරගෙන යන්න. සැක සංකා නැතුව කරගෙන යන්න. එහෙම කරගෙන යනකොට දවසක අර කී විදිහට අපිට නිවැරදි ගමන මතුවෙලයි වැරදි හදාගන්න අවස්ථාවක් එයි. එදාට කරගන්න පුළුවන්. හැබැයි හැම එක්කෙනාම කියන එක නම් අහන්නේ නැහැ. එහෙම කරන්න බෑ මේක. එහෙම කරන්න බෑ. අර ගත්තා වූ මොකක් හරි දේ දිගට දිගට කරගෙන යනවා. ඒ කරගෙන යාම තුළ අන්න අර විදිහේ වේදනාවන්ගේ ක්ෂය කිරීමක් මේ විදිහේ නිවීමක් අපිට ලං කරගන්න පුළුවන්. අර සෙන් කතාවක තියෙන කෙනෙක් ඇවිල්ලා අහනවා ගුරුවරයාගෙන් අහන්නේ මේ ඔබ වහන්සේ කියන එක මං කොහොමද දැනගන්නේ? ඔබ වහන්සේ කියන එක මං කොහොමද විශ්වාස කරන්නේ? ඔබ වහන්සේ කියන එක හරි බව මම කොහොමද දන්නේ? ඕකට මොන හරි එවිඩන්ස් තියනවද? ඕකට මොන හරි රිසර්ච් එකක් කරලා තියනවද ඕක සපෝට් කරන කියලා මේ විදිහට මේ තැනත් අහනවා. එතකොට මේ ගුරුන් වහන්සේ කියන්නේ මොකද්ද? ඔයා කරන්නකෝ. එතකොට ඔයා තමයි එවිඩන්ස් එක. ඔයා කරන්නකෝ. එතකොට ඔයා තමයි රිසර්ච් එක. ඔයා කරන්නකෝ. එතකොට ඔයා තමයි ප්‍රූෆ්. යන්න එහෙම තමයි කියන්නේ. මේක තමයි ක්‍රමය. ඔය ප්‍රශ්න නගනේ උන්ට අපි කියන්න ඕනේ ආ ඔයා කරන්නකෝ ඉස්සෙල්ලා. අයින ඔයා අරගෙන ඕගනයිස් කරන්නකෝ. ඔයා අරගෙන බණක් කියන්නකෝ. දුන්නාම කලිසමේ උජ්ජ ගිහිල්ලා තමයි නතර වෙන්නේ. ඒක නිසා අන්නේ විදිහට විශ්වාසයෙන් තම තමුන්ගේ ඒ ගත්ත ප්‍රතිපදාව වෙන භාවනාව පිළිබඳ විශ්වාසකින් කරගෙන ගිහිල්ලා බැලුවොත් අන්න ඔය කියන තරම් අමාරු නෑ. ඔය කියන තරම් දුරත් නෑ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ නැවත නැවත කියන්නේ. මේ විදිහේ පුහුණුවක් තියනවා. මේ විදිහේ පුහුණුවකින් මෙන්න මේ වේදනාව ෂෙයා කරන්න පුළුවන්. මේ වේදනාව ඉක්මෝල යන්න පුළුවන්. අන්න එතන තමයි නියම නිවීමක් පිරිනිවීමක් තියෙන්නේ. මොකද හේතුව අන්නේ වේදනාව ඉක්මෝලා ගියපු ඒ වේදනාව ෂය වෙච්ච තැන අපිට අපේක්ෂාවක් නැහෙනේ. අපේක්ෂාවක් තියාගන්න විඳීමක් තියෙන්න ඕනේ. විඳීමක් එක විඳින්නෙක් මතුවලා එනවා. ඒක මුකුත් නැත්තම් අන්න නිවැරදි නිවීම ඒ බව නිවැරදි ආරක්ෂාව ඒ බව භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් එවැනි වූ නිවැරදි නිවීමක් සඳහා අද දවසේ මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. එහෙමනම් ඒ ධර්ම දේශනාව දේශනා කරපු ධම්මකුසල ස්වාමීන් වහන්සේටත් අප සියලුම දෙනාටත් ඒ ධම්ම දේශනාවේ කුසලය මාර්ග කර නිවන් අවබෝධ සඳහාම හේතු වාසනා වේවා යන ප්‍රාර්ථනාව ඇතුව අර ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අද දවසේ වැඩසටහන අවසන් කිරීමට පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් දවසේ වැඩසටහන අවසන් කිරීම සඳහා අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි භන්තේ
සුඛේ හන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයි හන්දා තබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතම් සබ්බං අච්ඡයං කමතමේ බන්තේ
කමාමි කමිතබ්.
සාදු ඕකාස කමාමි බන්තේ
සුඛේ හන්තු.
ද්විතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
සුඛී හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
සුඛී හොන්තු. අභිවාදන සීලස නිච්ඡං වද්ධා අපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේව චතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරානම් ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු.
සොපත්තේ හැම දෙනාටම තේරුවන් සරණයි.
තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.